පාර්ලිමේන්තුවේ ස්ථානීය 27 යටතේ ප්‍රශ්නයේ ගරු සජිත් ප්‍රේමදාස මහතා න්‍යාය පත්‍රයක් දැනගන්න ගරු මන්ත්‍රීතුමා ඒක දන්නේ නැහැ ඔබතුමා.
හරි වෙන ඔබතුමාට පොතනම් වැඩ වෙනවද? ඔව්. ඊයේ කොයි තරම් වරද දෙකක් ගන්නද? එහෙම තමයි ඉතින්. වරදිනවා ඔරිජිනල් වරදිනවා.
ගරු සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකතුමා.
ගරු කටනායකතුමනි අපි ඊයේ දවසේ පෙරේද දවසේ විශේෂයෙන්ම 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවෙන හානිය ගැන කතා කරා. දැන් අද දවසේ අපි මතු කරන්න කැමති විශේෂයෙන්ම බොහෝ විශේෂඥයින් කියන ආකාරයට එල් නීනෝ ලා නීනා ඒ කාලගුණික දේශගුණික විපර්යාසයන් තුළ සිදුවිය හැකි හානි කේන්ද්‍ර කරගෙන තමයි මේ ප්‍රශ්නය යොමු කරන්නේ. 2026 ජූනි 22 වන දින කැබිනට් මණ්ඩලය විසින් එල් නීනෝ දේශගුණික සංසිද්ධියෙන් උද්ගත විය හැකි ජල විදුලි බල හා ආහාර අර්බුද කල්පනාකරණය සඳහා කෙටි මධ්‍ය හා දිගු කාලීන සැලසුම් සකස් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකృత ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නට ඒ සහතික කිරීම සඳහා ගරු පරිසර ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් හා නිලධාරින්ගේ කමිටුවක් පත් කර තිබෙනවා. අත වශයෙන් මේක පත් කරේ ජූනි මාසේ 22 වෙනිදා 2026. අපි එයට මාස 6කට පමණ පෙර තමයි මේ වගේ තත්ත්වයක් නිර්මාණ වෙයි කියන කාරණාව රටට හෙළිදරව් කරේ. හැබැයි පහුවෙලා හරි මෙහෙම කැබිනට් මණ්ඩලය මගින් වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. එම අනුකමිටුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරන මධ්‍යස්ථානය, කෘෂිකර්ම බලශක්තිසා ජලසම්පාදන ඇතුළු සියලුම අදාළ ආයතන සමග සම්බන්ධීකරණය කරන බැවින් පහත සඳහන් කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය හෝ විෂයභාර අමාත්‍යවරයා හෝ කමිටු සභාපතිවරයා ලෙස පරිසර ඇමතිතුමාගෙන් නිශ්චිත පිළිතුරු මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය එකැනි DMC NDRSC විසින් අනුකමිටුවට ඉදිරිපත් කර ඇති නවතම දත්ත අනුව නියඟය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනගහනය කුපමණද, එය දිස්ත්‍රික් අනුව වෙන්වෙන්ව කවරේද, එය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇතැයි අනුකමිටුව තක්සේරු කරන්නේද? විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මම කියන්න කැමති මේ එල් නීනෝ සමාවෙන්ද එල් නීනෝ ලා නීනා ප්‍රශ්නයත් සමග එන්සෝ ඒ වගේම IOD එකකට කියනවා එල් නීනෝ සදර්න් ඔසිලේෂන් කියලා, අනිත් එකට කියනවා ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල් කියලා. ඒ කියන්නේ එල් නීනෝ දක්ෂිණ දෝලනය, ඒ වගේම IOD උෂ්ණත්වයේ වෙනස, මේ සංකීර්ණ කරුණු පිළිබඳව ඇත්ත වශයෙන්ම රටේ ජනතාවත් මීට වැඩිය දැනුවත් කිරීමේ අවශ්‍යතාවයකුත් තිබෙනවා. ඒ නිසා මම අහන්න කැමතියි මේ තත්ත්වයන් තුළ බලපෑමට ලක් වෙන පුද්ගලින් ප්‍රමාණය කොපමණද, ඒ දිස්ත්‍රික්ක කවරේද, ඒ වගේම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට ඉඩකඩ තියෙනවා. මෙරටට එල් නීනෝ බලපෑමේ සම්භාවිතාවය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති නවතම නිල පුරෝකථනය කුමක්ද? මොකද එක වෙලාවකට කියනවා 63% සම්භාවිතාවය තිබෙනවා කියලා, තවත් වෙලාවකට කියනවා ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් කියලා. World Meteorological Organization එක ලෝක කාලගුණ සංවිධානය කියනවා ඒක 80% එහෙම නැත්නම් ඊට වැඩි ගානකට යන්න පුළුවන් කියලා. මොකද්ද නිල පුරෝකථනය කියන එක මම අහන්න කැමතියි. එය පෙර පුරෝකථනයන්ට සාපේක්ෂව වෙනස් වී ඇත්නම් ඒවට හේතු කවරේද? එමෙන්ම එල් නීනෝ තත්ත්වය උපරිම තීව්‍රතාවයට පත්වීමට අපේක්ෂිත කාල සීමාව පිළිබඳව අනුකමිටුවට දැනුම් දී තිබේ. එල්නීනෝ බලපෑම නියගයකින් සීමා නොවී ඔක්තෝම්බර් නොවැම්බර් අන්තර් මෝසම් සමයේදී හදිසි ගංවතුර හා නායම් අවදානමක් ඇතිවිය හැකි බවට පුරෝකථනයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව ආපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ මගින් හඳුනාගත් වැඩිම අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිළිබඳව අනුකමිටුවට වාර්තා කර තිබේද. විශේෂයෙන් අපි දන්නවා වර්තමානයේ නියඟෙන් වඩාත් පීඩිත උතුරු නැගෙනහිර බල ප්‍රදේශ, මොනරාගල, බදුල්ල, අම්පාර, මඩකලපුව, ඒ වගේම තවත් දිස්ත්‍රික්කවල සමහර කොටස් හම්බන්තොට වැනි මේ දිස්ත්‍රික්කවල ජනතාව සඳහා කලින් අනතුරු ඇඟවීමේ හා එහෙමත් නැත්නම් මේ එල්ල වෙන පීඩනයෙන් මේ ජනතාව ආරක්ෂා කිරීමේ, ඒ වගේම ගං වතුර නායයන් තත්ත්වයන් ආවොත් ජනතාව ඉවත් කිරීමේ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු අනුකමිටුව මගින් සිදු කර තිබේ. 2026 ජූනි 30 වන දින පැවති ප්‍රථම අනුකමිටු රැස්වීමේදී රාජ්‍ය ආයතන මගින් නියම කරන ලද කාල සීමාව තුළ ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් ක්‍රියාකාරී සැලසුම් නියමිත කාල සීමාව තුළ ලැබී තිබේද? මේ දක්වා අනුමත කරන ලද නිශ්චිත නිර්දේශ මොනවාද? ඒ කියන්නේ එල් නීනෝ, ලා නීනා, ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල්, ඒ වගේම එල් නීනෝ සදර්න් ඔසිලේෂන්, මේ කාලගුණික දේශගුණික තත්ත්වයන් තුළ අපේ රටට ඇතිවෙන බලපෑම පිළිබඳව අපි සම්පූර්ණ විග්‍රහයක් මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. ඒව ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා ඒ අදාළ ඇමතිවරයාගෙන්. විශේෂයෙන්ම ඒ දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කරන්නට කටයුතු කරනවද කියන එකත් මම අහන්න කැමතියි. බලශක්ති අමාත්‍යංශය විසින් අනුකමිටුවට ඉදිරිපත් කර ඇති පරිදි රන්දෙනිගල, වික්ටෝරියා, කොත්මලේ ඇතුළු මහවැලි ජලාශවල මේ වන විට පවතින ජල මට්ටම් ප්‍රමාණයන් කොපමණද? විදුලි නිෂ්පාදනය සඳහා තාප විදුලි බලාගාර මත වැඩි වශයෙන් යැපීමට සිදුවෙමින් ඇතිවිය හැකි අමතර පිරිවැය කොපමණද? මේ ඉදිරි මාස කිහිපය තුළ පාරිභෝගික විදුලි බිල්පත්වලට බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇතැයි අනුකමිටුව තක්සේරු කර තිබේද? කෘෂිකර්ම අමාත්‍යංශය විසින් අනුකමිටුවට ඉදිරිපත් කර ඇති පරිදි වාරි ජල හිඟවීම නිසා හානි වී ඇති යලකන්නේ වීහා අනෙකුත් ක්ෂේත්‍ර භෝග ප්‍රමාණය හෙක්ටයාර වශයෙන් කොපමණ, හානියට පත් වගාවන්ට ගොවින් සඳහා වන්දි රක්ෂණ ගෙවින් මේ දක්වා ලබා දී තිබේද? මහකන්නේ සඳහා බීජවී පෝරසහනාධාර සහ වාරි ජලය නිකුත් කිරීමේ සැලැස්ම බලපෑමට ලක් වූ ගොවි ප්‍රජාවන්ට ප්‍රමාණවත් ලෙස අනුකමිටුව මගින් සම්බන්ධීකරණය කර තිබේද? එනිසා මේ ප්‍රශ්නය කල් දමන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි ගරු කථානායකතුමනි. මේකට වහාම උත්තරයක් අවශ්‍යයි. ලෝකයේ බොහෝ රටවල් මේ එල් නීනෝ, ලා නීනා, ඒ වගේම ඉන්ඩියන් ඕෂන් ඩයිපෝල්, එල් නීනෝ, සදර්න් ඔසිලේෂන් මේ කියන ඒ බරපතල තත්ත්වයන්වල ඒ පුරෝකතනයන් වලට වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. එනිසා මේක කල් දමන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එනිසා මම බලාපොරොත්තු වෙනවා ගරු ඇමතිතුමාගෙන් මේ බරපතල ප්‍රශ්නයට ඔබතුමන්ලා ලබා දෙන විසඳුම් සහ ප්‍රතිචාර. ස්තුතියි.
නියෝජ්‍ය මාතුමා, ආරක්ෂක නියෝජ්‍ය මාතුමා,
ගරු කථානායකතුමනි, මේ සම්බන්ධ සති දෙක කාලයක් ඉල්ලනවා.
ගරු සභානායකතුමා,
ගරු විපක්ෂනායකතුමාගේ 27-2 ප්‍රකාශයට ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක යටතේ තිබෙන ඇමතුමා සති දෙකකින් උත්තර දෙනවා වගේම අද දිනේදී ගරු පරිසර ඇමතුමත් ජල සම්පාදන ඇමතුමාගෙත් විශේෂ මිනිස්ට්‍රියල් ස්ටේට්මන්ට් දෙකක් තිබෙනවා. ඒ දෙකම තියෙන්නේ විපක්ෂනායකතුමා මේ ඔබතුමා මතු කරන එල් නිනෝ සිටුවේෂන් එක ගැන ඔබතුමාගේ ප්‍රශ්න වලට මම හිතනවා ඒ දෙකෙන් වැඩි බිරුතු ප්‍රමාණිකුත් ආවරණය වේ කියලා. ඒ වගේම හෙට දිනේදී බලශක්ති ඇමතුමත් කෘෂිකර්ම ඇමතුමත් එලිනෝ තත්ත්වය ගැන එතුමලාගේ සැලසුම් පිළිබඳවත් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි හිතනවා මේකට දාලා කරන මූලික පැහැදිලි කිරීම සිද්ධ වේ කියලා. ඒ වගේම ඔබතුමා මේ දක්වන උනන්දුවත් අපි අගය කරනවා. මොකද UN climate organization එකත් වර්තමාන එලිනෝ තත්ත්වය ගැන කන්ෆර්ම් කළා තිබෙන්නේ ගරු කථානායකතුමනි 2026 ජුනි 2. ඔබතුමා එක මාස 6කට කලින් ඇත්තරම ඉදිරිපත් කළ තිබීම අපි ඊටාම විශේෂ දෙයක් කොට සලකනවා.
කරු ඔබතුමාගේ විපස්සනාකතුමා.
මම අගය කරනවා මේ ministerial statements දෙකක් ඉදිරිපත් කරනවායි කියලා. හැබැයි ඒක substitute එකක් වෙන්න බෑ මම අහපු නිශ්චිත ප්‍රශ්නවලට. විනාඩිය. නිශ්චිත පිළිතුරු අවශ්‍යයි. මොකද විශේෂයෙන්ම මේ සියලුම ආයතන සම්බන්ධ කරගත්ත අනුකමිටුවක් තිබෙනවා. මං ඒ අනුකමිටුවේ සභාපතිවරයාගෙන් හෝ ගරු අග්‍රාමාත්‍යවරයෙක්ගෙන් තමයි මම මේ ප්‍රශ්න ඇහුවේ. ඒ නිසා කොටසකකට කල් ගන්නටත් කොටසකකට කල් නොගන්නටත් නැතුව මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මං අහපු නිශ්චිත ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරු එක වෙලාවක ලබා දෙන්නයි කියලා මං ඉල්ලීමක්
කරනවා. කරු සභානායකතුමා.
නායකතුමනි ඇත්තටම අපේ කන්ස්ට්‍රක්ටිව්ලි සාමයේ අපි මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව විවාදයක් කරන්න කියන ඉල්ලීම ජනතාව දැනුවත් කරන ගරු ජනාධිපතිතුමා තමයි මට දැනුවත් කළේ මීට සතියකට පමණ කලින්. නමුත් අපි ගිය පාර්ලිමේන්තු වාරයේ සම්පූර්ණ දවසක් එලිනෝ තත්ත්වය නිසා ඇති වී තිබෙන නියඟය පිළිබඳව අපි සම්පූර්ණ දිනක විවාදයක් කළා. දිනක විවාදයක් කළා අපි මේ ඇමතිවරු හැම කෙනාම එදා කතා කළා. නමුත් ඒ නිසා අපි ඊට අමතරවත් තමයි එලිනෝ තත්ත්වය ගැන මිනිස්ට්‍රියල් ස්ටේට්මන්ට්ස් එන්නේ. ඒ අතරේ තමයි විපක්ෂ නායකතුමා මේ 27-2 ඉදිරිපත් කළ තිබෙන්නේ. 27-2ට ඒ අදාළ ඇමතිතුමා උත්තර දෙයි. ඔබතුමාට කිසිම මේ එකක් කරෙන්නේ නැහැ. නමුත් අපි මේ ගැන ජාතික වශයෙන් කල්පනා කරන බව තමයි මම වැඩිමනත් වශයෙන් මට කියන්න ඕනකම තිබුණේ.
ගරු ආචාර්ය එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර් அவர்களே, பின்வரும் விடயத்தை கடற்றொழில் நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சர் அவர்களின் கவனத்தில் கொண்டு வர விரும்புகின்றேன். உடப்பு எனும் கிராமம் புத்தள மாவட்டத்தில் புத்தளம் தேர்தல் தொகுதியில் முந்தல் பிரதேச செயலக பிரிவிலும் ஆராய்ச்சிக்கட்டு பிரதேச வேலைகளுக்குட்பட்டதாக அமைந்துள்ளது. இந்த உடப்பு கிராமத்திலே தமிழ் மற்றும் முஸ்லீம் மக்கள் ஒற்றுமையுடன் வாழ்கின்ற ஒரு முக்கியமான மீன கிராமமாகும். பெரும்பான்மையாக தமிழ் மக்கள் இப்பகுதியில் சுமார் 20,000 முதல் 25,000 மக்கள் வரை தங்களுடைய வாழ்வாரத்திற்காக கடலையே நம்பி வாழ்ந்து வருகின்றனர். ஆண்டிமுனை முதல் பூனைப்பட்டி வரை நீளமான இந்த கிராமம் ஒரு நிலப்பரப்பை மட்டுமில்லாமல் மக்களுடைய வாழ்க்கை முறையும் பாரம்பரியமும் இணைந்த இன நல்லுறவுக்கு எடுத்துக்காட்டாக நிகழ்கின்ற ஒரு புத்தள மாவட்டத்தில் அமைந்திருக்கிற ஒரு முக்கியமான பிரதேசமாகும். கௌரவ சபாநாயகர் அவர்களே, தற்போது இப்பகுதியில் காணப்படுகின்ற மிக முக்கியமான பிரச்சனையாக கடல் அரிப்பு காணப்படுகிறது. இதனால் வீடுகள், மீன் வாடிகள், இந்து கோயில்கள் உள்ளிட்ட வழிபாட்டு தலங்கள் பாதிக்கப்பட்டிருக்கின்றன. இதன் காரணமாக மக்கள் வாழ்க்கையும் அவர்களுடைய வாழ்வாதார நடவடிக்கைகளும் பெரிதும் பாதிப்பை எதிர்கொள்கின்றனர். பல குடும்பங்கள் தங்களுடைய வீடுகளை இழக்கும் அபாயத்தில் வாழ்கின்றனர். சில தற்காலிக இடங்களில் தஞ்சமடைய வேண்டிய சூழலும் உருவாகியுள்ளது. நாள்தோறும் கடல் எவ்வளவு அருகில் வருகிறது என்ற அச்சத்துடனேயே அப்பகுதி மக்கள் அங்கு வாழ்ந்து வருகின்றனர். கடந்த ஆட்சி காலத்தில் இப்பிரதேசங்களில் கரையோர பாதுகாப்பு தொடர்பான சில திட்டங்கள் ஆரம்பிக்கப்பட்டிருந்தாலும் அவை தொடர்ந்து நிறைவேற்றப்படாமல் இருப்பதாக நான் அறிகின்றேன். குறிப்பாக கடலரிப்பை கட்டுப்படுத்த பாராங்கற்கள் பதித்தல், கற்களை போட்டு அணைகளை கட்டுதல் போன்ற பாதுகாப்பு நடவடிக்கைகள் அவசரமாக செய்யப்பட வேண்டிய விடயங்களாகும். கச்சான் காத்தி என அழைக்கப்படும் பருவ காற்று காலங்களில் கடல் சீற்றை அதிகரிக்கும் வாய்ப்பு உள்ளது. மேலும் இப்பகுதியில் காணப்படும் முகத்துவாரம் காரணமாக மழைக்காலங்களில் வெள்ள நீர் கடலுடன் சேரும் நிலை உள்ளது. இதுவும் கடல் கரையோர மாற்றங்களுக்கு காரணமாக அமைகின்றது. கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நிலை தொடருமாக இருந்தால் ஆண்டிமுனை மற்றும் உடப்பை இணைக்கும் பாலமும் பொதுமக்களின் போக்குவரத்து வசதிகளும் பாதிக்கப்படுகின்ற ஒரு வாய்ப்பும் இருக்கின்றது. அதேபோன்று மீனவர்களின் படகுகள் மற்றும் மீன்பிடி உபகரணங்கள், போட்டுகள், அதேபோன்ற அவருடைய உபகரணங்கள் சில சமயங்களில் சேதமடைகின்றன. இதனால் அவர்கள் தினசரி வருமானமும் குறைந்து போகிறது. கௌரவ சபாநாயகர் அவர்களே, சமீபத்தில் ஏற்பட்ட தித்வா புயல் தாக்கத்திற்கு பிறகு கடலரிப்பு அதிகமாக காணப்படுகின்றது. அதேபோன்று செல்வபுரம் பகுதியின் பாதிப்புகளை சந்தித்து வருகிறது. இதனுடன் சேர்த்து கற்பிட்டி, உச்சமுனை தீவு, பள்ளியாவத்தை மற்றும் கீரிமுந்தல் போன்ற மீனவ கிராமங்களும் கடலரிப்பினால் தொடர்ச்சியாக பாதிக்கப்பட்டு வருகிறது. கௌரவ அமைச்சர் அவர்களே, உடப்பில் இந்தவற்றை தடுப்பதற்காக சிறிய வேலைகள் ஆரம்பிக்கப்பட்டாலும் அந்த வேலை திட்டத்தினூடாக முழு உடப்பு கிராமத்தையும் இந்த திட்டத்தினூடாக பாதுகாக்க முடியாது. ஆகவே கௌரவ சபாநாயகர் அவர்களே, இது மக்களின் பாதுகாப்பும் வாழ்வாதாரமும் சார்ந்த அவசரமான ஒரு விடயம் என்பதால் இப்பகுதிகளை நிலைமையை கருத்தில் கொண்டு தேவையான நடவடிக்கைகளை கரையோர பாதுகாப்பு திணைக்களத்தின் ஒத்துழைப்புடன் தங்களது மீன்பிடி அமைச்சு மூலம் மேற்கொள்வதற்கு ஆவண செய்யுமாறு உயரிய சபையிலே தங்களிடம் வினயமாக கேட்டுக்கொள்கின்றேன். உடப்பும் அதனோடு சேர்ந்து கல்பெட்டி, உச்சமுனை தீவு, பள்ளியாவத்தை மற்றும் கீரிமுந்தல் போன்ற மீனவ கிராமங்களும் கடலரிப்பினால் தொடர்ச்சியாக பாதிக்கப்பட்டு வருகின்றன என்பதை நீங்கள் ஏற்றுக்கொள்கின்றீர்களா? கௌரவ மீன்பிடிக்கு பொறுப்பான அமைச்சர் அவர்களே, இப்பிரதேசங்களில் கரையோர பாதுகாப்பு திணைக்களத்தின் ஒத்துழைப்புடன் கடலரிப்பை தடுப்பதற்கான நடவடிக்கைகளை, திட்டங்களை நீங்கள் குறிப்பாக பாறாங்கற்கள் பதித்தல், ஏனைய பாதுகாப்பு நடவடிக்கைகள் போன்ற நடவடிக்கைகளை மேற்கொண்டு நடைமுறைப்படுத்துவதற்கு நடவடிக்கைகள் என்ன ஆயத்தமாக இருக்கின்றீர்களா? இப்பிரதேசங்களில் கடலரிப்பின் பாதிப்புகளை குறைப்பதற்கு இதுவரை மேற்கொள்ளப்பட்டுள்ள உரிய நடவடிக்கைகள் என்பது சந்தர்ப்பத்தில் சபையிலே நான் கேட்க விரும்புகிறேன்.
கௌர கதாநாயக துமனே, மே சம்பந்தேன் கரு இஸ்புல்லா அஞ்சுகுமார் மத்துக்கொரு பிரச்சனையா கதாலோ இருத்துருதென்ன சூதானாம் பலமின் மம எத்துமட்ட ஸ்துதிவந்த வினவா புத்தலம திசிக்கே விரலபட பிரதேச ஜீவர்த்தனமே ஜனதாவ மூனபால சிறுநீ துஷ்கரவ சம்பந்தே நவதான யுமுக்கிரிம பிலிபந்தவ ஒபதுமா அசு பலவினி பிரச்சனைய புத்தளம் திஸ்ட்ரிக்கே அம்பக்கந்தவில உடப்புவ கரகுப்பனே குடாவ கால்பிட்டிய இளந்தடிய ஆலாம்குடா கீரிமுந்தலம சான விரல தீரன் ஆசிரித்தவ விரல காதன தத்துவ வார்த்தாவனபா பிலிகன்னவா தனட்டமத் மெம பிரதேசோல்ட அதாலவ ரிவட்மன் பேமி திக்கிரியம குரோயின வியூக இதுக்கிரியம தீதிய கடன வியூக இதுக்கிரியம் என ஸ்திர விரலாரக்ஷக வியூக இதுக்கிரியம மகின் மேம் விரல காதன் தத்தியன் பாலனை கிரிம சந்தா விரல சம்ரக்ஷண வியாபதி கிரியாத்மக கரலத்தீனம் இவகேம மே விரல காதனை வேலக்கிரிம சந்தா அப்பி அரகின தீன பியவர மம மே கரு சபாவட் இதிரிபாத் கரான சூதானம் உடப்பு உத்துர மீட்டர தேசிய எரிவட்மன் பெம்ம இதுக்கிரியம மகின் உடப்பு பாலமட உத்துரின் பிஹிட்டை நிவாச ஆரக்ஷா கரகனீம மே கட்டயுத்தட அதாலவ இதுக்கிரியம் 2026 ஜூலை மாசம் வெனக்கொட்ட சீட்டசியாக அப்பி அவசான் கரலா தியனவா இல்லங்கட்ட மூது கட்டுவ தீவிர தொட்டுப்பல அசல டீதிய கடன வியூக இது கிரியம் மகின் எக் தின தீவிர யாத்திரா நெங்குரம் தொட்டுப்பல அக்வசின் பகவதா கிரியமட்ட ஹக்கியோன பரதி சம்மர்தனை கரன் அப்பி கட்டயுத்து கரலா தியனோ ஏ கட்டயுத்த மேம் வியாபுத்தியட அதால கலுகல் சேப்பேம் 80% பமன அவசான் கர ஏத்தி அத்தர இது கிரியமே பிரகத்திய 35% பமனவே மே இதுக்கிரியம் கட்டயுத்து 2026 நவம்பர் மாசவனிட்டு அவசான் கிரியமட சூதானம் இல்லங்கட்ட இரணவில அம்பக்கந்தவில விரலாரக்ஷக இதுக்கிரியம் மகின் தொடுவாவ ஹலாவத விரலட சமாந்தர மகாமார்க ஆரக்ஷா கிரியம ஹா ஹிச்சரி ஹச்சரி ஆரக்ஷா கிரியம மெம வியாபுத்திட அதாலவ ஹச்சரி ஆசிரித்த விரலாரக்ஷக இதுக்கிரியம் அவசான் கர ஏத்தி அத்தர இரணவில மார்கேட்ட சமாந்தரோ மீட்டர் திசியக ரிவர்ட்மன் பெம்மக் இது கிரிம சந்தா கலுகல் திரவிய சப்பையும் மேவனிட்ட சித்து கரமின் பவத்தினவா இல்லங்கட உடப்புவ தக்குண ஹிந்து கோவில் இதிரிப்பிட்ட மீட்டர் தேசியக ரிவர்ட்மன் பெம்ம இது கிரிம மகின் கோவில் பரிஸ்ரய ஹா ஆசிரித நிவாச விரலகாதனின் ஆரக்ஷா கிரிம சந்தா அப்படி கட்டயத்து கரமின் இன்னும் மே சந்தா பிரசம்பாதன கட்டயத்து அவசான் கர ஏத்தி அத்தர கொந்த்ராத் பிரதானய கர இது கிரிம் கட்டித்து ஆரம்ப கர ஏத்த ඉදිකිරීමේ ප්‍රගතිය සිට 25ක් පමණ වෙනවා. මෙම ඉදිකිරීම් කටයුතු 2026 නොවැම්බර් මාසය වන විට අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට මුතුපන්තිය කලපුමෝය ප්‍රතිස්ථාපනය, මේ දිත්වා ආපදා ප්‍රතිසංස්කරණ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එම ව්‍යාපෘතිය පළවෙනි අදියර වශයෙන් දිත්වා සුලිකනාටුව මගින් කොටස් දෙකකට වෙන් වූ මුතුපන්තිය ගම්මානයේ කෘතිම්මෝය වසා දමා පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කර ඇත. මේ දෙවන අදියර වශයෙන් මුතුපන්තිය සුසාන භූමිය අසල ගේබියන් විරලාරක්ෂක ව්‍යුහයක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර තියෙනවා. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා විශේෂ ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 9ක් වෙන්කොට ඇති අතර ප්‍රදේශයේ ප්‍රජාමූලික සංවිධාන මගින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ආරච්චි කට්ටුව කරකපනේ TDA කඩන ව්‍යුහ දෙකක් ඉදිකිරීම මගින් කරකපනේ දේවස්ථානය හා කරකපනේ ගම්මානයේ නිවාස ආරක්ෂා කර ගැනීම සඳහා අපි මැදිහත් වෙලා ඉන්නවා. ඒ සඳහා වන ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය කළුගල් සැපයීම දැනට සිදු කරමින් පවතිනවා. ඉදිකිරීම් කටයුතු සඳහා යන්ත්‍ර ලබා දීමට ලංසු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඉදිකිරීම්වල ප්‍රමාදයක් දැනට මතුවෙලා තියෙනවා. කෙසේ වෙතත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් යන්ත්‍ර යොදා ගනිමින් මෙම වෙරළ ආරක්ෂක ඉදිකිරීම 2026 වර්ෂයේ තුලදී නියම කිරීමට අපි උපරිම උත්සාහ දරන ගරු මන්ත්‍රීතුමා. ඊළඟට කීරිමුන්දලම දූපත ආශ්‍රිතව වෙරළ ආරක්ෂක ඉදිකිරීම් කීරිමුන්දල දූපත කල්පිටි උතුරින් පිහිටි දූපත් සමූහයේ සංවේදී පරිසර පද්ධතියක් සහිත දූපතක් වන අතර මෙහි වෙරළ කාදන තත්ත්වයට පිළියම් ලෙස කළුගල් සහිත දෘඪ වෙරළ ආරක්ෂක ඉදිකිරීම් සුදුසු නොවේ. එබැවින් ඒ සඳහා විශේෂිත ඉංජිනේරුමය විසඳුමක් වශයෙන් ජියෝ බෑග් යොදා ගනිමින් වෙරළ ආරක්ෂක ඉදිකිරීම් නිර්මාණ සලසුන් සකස් කර ඇත. දැනට තාවකාලිකව වෙරළ කාදන තත්ත්වයක් පාලනය සඳහා ජම්බෝ බෑග් යොදා ගනිමින් හදිසි වෙරළ ආරක්ෂක ව්‍යුහයන් ඉදිකර අවසන් කරලා තියෙනවා. මෙම ව්‍යාපෘති වලට අමතරව ආරක්ෂක කට්ටුව පාර්ශ්වකම් කොට්ටාශයේ කරුකපනේ වෙරළ ආරක්ෂක ඉදිකිරීම හා වෙරළ ස්ථායීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. මුන්දලම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උඩප්පුව දකුණ වෙරළ ආරක්ෂක ව්‍යුහ නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සිදු කෙරෙනවා. හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අඹකන්දවිල වෙරළ ස්ථායීකරණය සඳහා TDA කඩන ව්‍යුහ ඉදිකිරීම සිදු කෙරෙනවා. මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉරණවිල වෙරළ ස්ථායීකරණය සඳහා TDA කඩ ව්‍යුහ ඉදිකිරීම සිදු කරනවා. මේ ව්‍යාපෘති සඳහා 2027 වර්ෂයේ ආයවැය ප්‍රතිපාදන මගින් අපි මිලියන 180කට වැඩි මුදලක් වෙන් කිරීම සඳහා අපි යෝජනා කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ගෞරව සභානායකර් அவர்களே, ගෞරව அமைச்சர் அவர்களுடைய இந்த தெளிவான பதிலுக்கு என்னுடைய நன்றிகளை நான் தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக அந்த பிரதேசத்தினுடைய அரிப்பை தடுப்பதற்கு நீங்கள் எடுத்துக்கின்ற முயற்சிகள் பாராட்டத்தக்கது. இன்னும் அந்த பாலத்தை பாதுகாப்பதற்காக அமைக்கப்படுகின்ற அந்த 200 மீட்டர் நீளமான அணைக்கட்டு போதாது என்கின்ற ஒரு குறைபாடு இருக்கிறது. கௌரவ அமைச்சர் அதை நடவடிக்கை எடுக்க வேண்டும். அதே நேரம் உடப்பு கற்பிட்டி கரையோர பகுதியில் இருக்கின்ற ஒரு நீங்கள் சொன்னதை போன்ற ஒரு முக்கியமான ஐலண்ட் தான் கீரிமுந்தல் ஐலண்ட் தீவு. இது ஒரு நீண்டகால பாரம்பரியமான ஒரு கிராமம். டூரிசம், மீனவர்கள், விவசாயம் போன்ற பயிர்களுக்கு, அதே போன்று கடலுணவு போன்ற பல்வேறுபட்ட உற்பத்திகளை இந்த நாட்டினுடைய பொருளாதாரத்துக்கு பங்களிப்பு செய்கின்ற ஒரு கிராமம் கீரிமுந்தல் ஐலண்ட் தீவு. ஆகவே இந்த கீரிமுந்தல் தீவு முக்கியமான டச் பே உள்ளாந்தர் காலத்திலே இருந்து ஒரு பிரபல்யம் பெற்ற தீவு, உங்களுக்கு தெரியும். ஆக இந்த கிராமமும் இப்பொழுது மிக மோசமாக பாதிக்கப்பட்டிருக்கிறது. அங்கே இருக்கின்ற சர்ச் இந்த நேரமும் அதே கடலரிப்புக்குள்ளே போகிற ஒரு சூழ்நிலையிலே இருக்கிறது. அந்த பகுதி மக்களும் அங்கிருந்து வெளியேறுகின்ற ஒரு ஆபத்தான நிலைமையில் இருக்கிறது. அந்த மக்களுக்கு குடிப்பதற்கான குடிநீர் வசதி இல்லை, அதையும் படகுகளிலே தான் கொண்டு போக வேண்டியிருக்கிறது. அவர்களுடைய வீதிகளிலும் செய்யப்படவில்லை. அங்கிருக்கின்ற ஒரு புராதன பள்ளிவாசலும் இந்த கடலரிப்பினால் முற்றாக கடலுக்குள் போகக்கூடிய ஒரு நிலையில் இருக்கிறது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் எடுக்கின்ற இந்த முயற்சிகளுக்கு நாங்கள் நன்றி கூறுகின்றோம், பாராட்டு தெரிவிக்கின்றோம். அதே நேரம் இந்த கிரிமுந்தல் இந்த பிரதேசத்தில் இருக்கின்ற அந்த பகுதியையும் நீங்கள் பாதுகாத்து அதை மீண்டும் ஒரு டூரிசம் உல்லாச பயணத்துறையை முன்னேற்றுவதற்காக கோஸ்டல் கன்சர்வேஷன் டிபார்ட்மெண்ட், டூரிசம் மினிஸ்ட்ரி, உங்களுடைய மின் பரிசர மாத்தியாங்கி, அதே போன்று ஃபிஷரிஸ் மின்ஸ், எல்லோரும் இணைந்து அதை ஒரு கட்டி எழுப்புவதற்கு நடவடிக்கை எடுக்க கேட்டுக்கொள்ள விரும்புகின்றேன்.
ගරු අමාත්‍යතුමා
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි අපි ඔබ ඉදිරිපත් කරපු විශේෂණ මර බැම්ම ප්‍රමාණවත් වන එක සම්බන්ධයෙන් අපි ඉක්මනින් විමසා බලන්නම් අනිත් කරුණු සම්බන්ධයෙන්ත් අපි සැලකිලිමත් වෙන්න කටයුතු කරන්නම් බොහොම ස්තුතියි
අමාත්‍යංශ නිවේදන පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය ධම්මික පටබැඳි මහතා
ගරු කතානායකතුමනි මේ මණ්ඩලයට වර්ධනය වෙලා තියෙන මේ එල්නිනෝ තත්ත්වය හායමගින් නැති වී ඇති බලපෑම් පිළිබඳවත් ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලබා දීම ගැන පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා නවතම පුරෝකථනයන් අනුව ගෝලීය වශයෙන් එල්නිනෝ තත්ත්වය එල්නිනෝ සංසිද්ධිය මේ වෙනට පූර්ණ වශයෙන් තහවුරු වෙලා තියෙනවා 100%ක් එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් තහවුරු වෙලා තියෙනවා එය 2024 පෙබරවාරිය දක්වා පවතින ඇතැයි ස්ථිර ලෙසම වාර්තා කරලා තියෙනවා ලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් සංවිධානය මගින් ඒ නිසා ලෝකේ පුරා වර්ෂා රටාවන්ගේ සහ උෂ්ණත රටාවන්ගේ වෙනස් වීම අපේක්ෂා කළ හැකි වන අතර මේ නිසාම ආන්තික කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කෙරෙනවා ලෝකයේ තුල විශේෂයෙන්ම ලෝක කාලගුණ විද්‍යා සංවිධානය World Meteorological Organization විසින් මේ එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව සම්බන්ධයෙන් පළමුවෙන් වරට කරුණු දක්වේ තහවුරු කරන ලැබුවේ ජුනි මාසයේ දෙවනිදා 2026 මේ තත්ත්වය සලකලා බලලා 2026 ජුනි මාසයේ 22 වෙනිදා ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත් කරනු ලැබුවා. එහි පළමු වරට 2026 ජුනි මාස 20 වෙනි දින රැස්වුණු අතර එහිදී ගෝලීය වශයෙන් වර්ධනය වන එල්නිනෝ තත්ත්වය අපරටට බලපාන ආකාරයත් ඉන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී. එල්නිනෝ සංසිද්ධිය අපේ රටට බලපෑමේදී අප රට අයත් කලාපය තුළ ක්‍රියාත්මක තවත් කාලගුණික සංසිද්ධීන් විශේෂයෙන්ම ඉන්දියන් ඕෂන් ඩයිපෝල වැනි ඒ සංසිද්ධීන් සලකලා බලලා මීට පෙර ලෝකයේ එල්නිනෝ තත්ත්වයන් වර්ධනය වූ අවස්ථාවලදී අපේ රටේ කාලගුණික හා දේශගුණික තත්ත්වයන් කවරාකාරයෙන්ද වෙනස් වුණේ කියන එක සම්බන්ධයෙන් ඒ දත්ත හදාරලා අපේ රටට අදාළ පුරෝකථනයක් අපි මෙම කමිටුව තුළ සිදු කරගත්තා. ඒ අනුව අපි ඉදිරිපත් කළ පුරෝකථන බොහෝ දුරට නිවැරදි වුණා. 2026 අගෝස්තු මාසය තුලදී ලංකා පුරා වියලි කාලගුණික තත්ත්වයක් වර්ධනය වූ අතර නිරතදිග මෝසම් වර්ෂාව සාපේක්ෂ වශයෙන් අඩු තත්ත්වයක් වාර්තා වුණා. වායුගෝලීය උෂ්ණත්වය සාපේක්ෂ වශයෙන් ඉහළ ගිය අතර දිස්ත්‍රික ගණනාවක පානීය ජල ගැටලු මතු වුණා. ඉදිරි කාලය සඳහාත් විශේෂයෙන්ම සැප්තැම්බර් සිට දෙසැම්බර් අග කාලය සම්බන්ධයෙන් අපි පුරෝකථනයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව මෙම වියලි කාලගුණය සැප්තැම්බර් 3 වන සතියේ දක්වා පවතිනවා. ඉන්පසු ඉන් අනතුරුව වැසි සහිත කාලගුණයේ තත්ත්වයක් ඇතිවන බවත් එම වර්ෂා පතනයේ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වර්ෂා පතනයක් සහිත තත්ත්වයක් මතුවේ හැකි බවටත් අපි දැනට පුරෝකථනය කරලා තියෙනවා. මෙම වැසි සහිත කාලගුණික තත්ත්වය දෙසැම්බර් අග දක්වා පවතිනු ඇති බවත් ඇති බවට විශ්වාස කරන අතර ජනවාරි මාසයේ සිට යළිත් වියලි කාලගුණික තත්ත්වයක් වර්ධනය වනු ඇති බවටත් එම වියලි කාලගුණික තත්ත්වය අප්‍රේල් මාසයේ අග දක්වා පවතිනු ඇති බවටත් දැනට පුරෝකථනය කරලා තියෙනවා. පසුගිය කාලය තුලදී එල්නිනෝ අමාත්‍ය මණ්ඩල හා නිලධාරී අනුකමිටුව විසින් මෙම තත්ත්වයට අදාළ ක්‍රියාමාර්ග සාකච්ඡා කරලා විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් අරගනු ලැබුවා. ඒ අනුව වර්ධනය වන කාලගුණික හා දේශගුණික තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පවත්වනු ලැබුවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී දිස්ත්‍රික් ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡා පවත්වමින් එක් එක් දිස්ත්‍රික්වල තත්ත්වය විමසා බලමින් සහ එහිදී ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳ මැදිහත් වීම සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා අගෝස්තු මාසයේ 21 වෙනි දින එල්නිනෝ පිළිබඳ අමාත්‍ය මණ්ඩල සහ අනිලධාරී අනුකමිටුව රැස් කරමින් ඒ වන විට තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් සිදු කරමින් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. ගරු කථානායකතුමනි මෙම එල් නිනෝ අනුකමිටුව විසින් නියඟයට මුහුණ දීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. විශේෂයෙන්ම මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානය, ජාතික ජල සම්පාදන මණ්ඩලය මේ සඳහා විශේෂම නියඟ තත්ත්වය සඳහා පූර්ව සූදානම් සිදු කරමින්, ඉන්පසු නියඟය සඳහා පානීය ජල පහසුකම් ගැටලුව මතු වූ දිස්ත්‍රික්කවලට ඒ පානීය ජල පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසනු ලැබුවා. අද වෙනුවට දිස්ත්‍රික් 8ක අම්පාර, අනුරාධපුරයේ බදුල්ල, මඩකල්පුව, මාතලේ, මොන්රාගල, පොළොන්නරුව, රත්නපුර කියන දිස්ත්‍රික් 8ේ පාරිශීලකම් කොට්ටාස 36ක මෙම පානීය ජල ගැටලුව මතුවලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ නිසා පවුල් 47,368ක්, පුද්ගලයින් 154,167ක් මේ නිසා මේ නියඟ තත්ත්වයෙන් ආපදාවට පත් වෙලා තියෙනවා. නමුත් මේ වන විටත් අපි මම සඳහන් කරපු අර ආයතන මැදිහත් වෙලා, ජල සම්පාදන මණ්ඩලය ආදී ආයතන මැදිහත් වෙලා පවුල් 40,945කට සහ පුද්ගලයින් 132,748 දෙනෙකුට ඒ පානීය ජල පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම් සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි මීට කලින් එක් පුද්ගලයෙක් සඳහා වෙන් කළ ජල ප්‍රමාණය ලීටර් 6ක්, නමුත් අපි එම ජල ප්‍රමාණය ලීටර් 15 දක්වා ඉහළ දාලා තියෙනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, මෙම නියඟ තත්ත්වය ජනතාවට මෙන්ම වනජීවීන් සඳහාත් බලපාලා තියෙනවා. මේ සඳහාත් පරිසර අමාත්‍යාංශයත්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා විශේෂ මෙහෙයුමක් සිදු කරලා තියෙනවා. ඒ අනුව විල්පත්තුව, යාල, බූන්දල, උඩවලව, කුමන යන ජාතික වනෝද්‍යානවල වනසඳුන් ජල සම්පාදනය සඳහා මැදිහත් වීම කළා තියෙනවා. පසුගිය කාලය තුල පමණක් ලීටර 683,000ක් ඒ වනාන්තරවලට ජලය සපයලා තියෙනවා. එය දළ වශයෙන් 10%ක ඒ ජල සැපයුම ඉහළ යෑමක්, දළ වශයෙන් ජල පුහුණු 113ක් මේ සඳහා පාවිච්චි කරනවා. සූර්ය මෝටර මගින් සහ බෞස්තර මගින් මේ ජල සැපයීම සිදු කරලා තියෙනවා. මේ නිසාම අපට හැකියාව ලැබිලා තියෙනවා මෙතෙක් ජලය හිඟකම නිසා සිදුවන වනජීවි මරණ වාර්තා වෙලා නැහැ. නමුත් ගරු කථානායකතුමනි, මෙම තත්ත්වය නිසා වනාලි ගම්වැදීම් වල වැඩිවීමක් අපට නිරීක්ෂණය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ තත්ත්වය තුළ අපි වනජීවි කලාප සම්බන්ධ නිරීක්ෂණය යෙදෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කායන්ක නිසා පාසි කුඩා මුහුදු වෙරළ මුහුදේ තියෙන කොරල් පරවල කිසියම් වෙනසක් අපි නිරීක්ෂණය කළා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම් මේ වෙනකට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අරගෙන තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, කුමන ගල්ලෝය ජාතික උද්‍යානවල මේ නියඟ තත්ත්වය නිසා ඒ කඳවුරු බිම් වසා දමලා තියෙනවා. යාල ජාතික උද්‍යානයේ කලාප 1-2 කියන කලාපවල සැප්තැම්බර් 14 වෙනිදා සිට ඔක්තෝබර් 15 වෙනි දක්වා ඒ කලාප වසා දැමෙනවා. මේ සඳහා අපි මේ වෙනකොටත් සංචාර කර්මාන්තයේ යෙදෙන ඒ සංවිධානයේ ආයතන පුද්ගලයන් දැනුවත් කරලා ඔවුන්ගේ අවශ්‍ය කරන වෙනස්කම් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබා දීමෙන් පසුව තමයි මේ තීන්දුව අරගත්තේ. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ වන විට මේ නියඟ තත්ත්වය තුළ වනාන්තර ගිනි ගැනීම් දළ වශයෙන් 90%ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වීමෙන් පසුවත් මේ වෙනකොට මේ වනාන්තර ගිනි ගැනීම් නිසා දළ වශයෙන් හෙක්ටයාර 300ක පමණ භූමි ප්‍රමාණයක වනාන්තරවලට පසුගිය කාලේ හානි පැමිණලා තියෙනවා. ඒ වගේම අපි මේ තත්ත්වය සලකලා බලලා ජනතාවගෙන් ඉල්ලා සිටියා මාධ්‍ය මගින් මේ අස්වනු නෙලන කාලයේදී පිදුරු ගිනි තැබීම් වගේ සිදුවීම් වලට නොයේදී කටයුතු කරන්න කියලා. ඒ වගේම නීති විරෝධී වනාන්තර ගිනි තැබීම්, වන අපරාධ වැනි දේවල් වාර්තා වෙනවා නම් වන සුරැකුම ඒකකය යටතේ 19.95ට වාර්තා කරන ලෙස අපි ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ වර්ධනය වෙච්ච මෙම තත්ත්වය නිසා ජීවනෝපාය අයිබිවීම සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරා. මේ වන විට දිස්ත්‍රික් 7ක මොන්රාගල, බදුල්ල, රත්නපුර, ත්‍රිකුණාමලයේ මඩකලපු, අම්පාර සහ අනුරාධපුරයේ කියන දිස්ත්‍රික්කවල ජීවනෝපාය අහිමිවීම වාර්තා වෙනවා. ධීවර ශේෂ්ත්‍රයේ ජීවනෝපාය අහිමිවීම පවුල් 2107කට, පුද්ගලයන් 7491කට, ඒ වගේම කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ පවුල් 12304කට, පුද්ගලයන් 36875කට, වැවිලි ශේෂ්ත්‍රයේ පවුල් දෙදස් සුන්තිය තිස්තුනකට පුද්ගලයින් හද්දා සටසි අසුනමයකට ස්වයංග්‍රකයා ශේෂත්‍රයේ පවුල් එද්දා සස්සිය හැටනමයකට සහ පුද්ගලයින් හයදස් තුන්සිය හයදස් තිස්නමයකට ව්‍යාපාර ශේෂත්‍රයේ විවසායන් ශේෂත්‍රයේ පවුල් එකසි අටකට සහ පුද්ගලයින් තුන්සිය හැටනමයකට සත්වපාලන ශේෂත්‍රයේ පවුල් දෙදස් නමසිය හැටහයකට සහ පුද්ගලයින් නමදස් හාරසි අටකට මෙම ශේෂත්‍රවලට අදාළ නොවන වෙනත් යටතේ පවුල් 3450ක් සහ පුද්ගලයන් 10297කට වගේ මේ දියුණුවපය අහිමි වීම වාර්තා වෙනවා. මේක සමස්තයක් හැටියට ගත්තොත් පවුල් 25037කට සහ පුද්ගලයන් 78368කට මෙම තත්ත්වය නිසා ජීවනෝපාය අහිමි වීම වාර්තා වෙලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ඒ රාජ්‍ය ආයතන මැදිහත් කරගනිමින් මේගොල්ලන්ට අවශ්‍ය කරන සහන සැලසීම සඳහා දැනටමත් අපි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ ගම තමයි ගරු කථානායකතුමනි ඉදිරි කන්නේදී වගා කිරීම ඉදිරි කන්නේ ආරම්භ කිරීම සඳහා අපි මාර්ගෝපදේශනාන් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් 4 වෙනිදා මහ සාකච්ඡාවක් පවත්වමින් ඒ අදාළ දැනුම් දීම් සිදු කරා. විශේෂයෙන්ම අපි මීළඟ 18 වෙනිදා සැප්තැම්බර් 18 වෙනිදා කන්න රැස්වීම පැවැත්වීමට නියමිතව තියෙනවා. එහෙදී අපි බලාපොරොත්තු වන නිශ්චිත දින වකවානු සඳහන් කරමින් මේ දැනුම් දීම කරන්න. දැනට අපි මේ ගොවීන්ට දැනුම් දීලා තියෙනවා ඔක්තෝබර් 15 වන විටවත් ඔක්තෝබර් 15 වෙනිදා වන විටවත් වගා කටයුතු ආරම්භ කරන්න කියලා. ඒ අනුව අපි වගාවන් ආරම්භ කිරීම සඳහා දින නියම කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉදිරි කාලය තුල අපි බලාපොරොත්තු වෙනවා ඊසාන දිග මෞසමෙන් සිදුවන වැහි ප්‍රමාණය වැඩිවීමක්. ඒ නිසා අපි දැනටමත් වැඩි ජල ප්‍රමාණයක් රඳවා ගැනීම සඳහා ඒ සිඳීගිය වැව් පිලිසකර කිරීමටත් ගංගා ඇලමාර්ග පිලිසකර කිරීමටත් අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි මේ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද අමාත්‍ය සහ නිලධාරී අනුකමිටුව විසින් මේ එල්නියෝ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන පියවර මේ ආකාරයෙන් ගනු ලබා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා බව දැනුවත් කරමින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ගරු වෛද්‍ය සුසිල් රණසිංහ මහතා.
උගතන එකතුමනි, මේ පුරවගතනය කළ තියෙන සහ ඇතිවීමෙන් තියෙන එල්නිනෝ තත්ත්වය නිසා විශේෂම ජල සම්පාදන කටයුතු වලට බාධාවන් පැමිණලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි මම ප්‍රකාශය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා ලබාගත තොරතුරු අනුව දිස්ත්‍රික් 8ක ප්‍රාදේශීයකම් කොට්ටාෂ 36ක පවුල් 40945කට පානීය ජල ගැටලු ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොටත් බෞසර් මගින් සහ වෙනත් විධිවලින් මේ පවුල් සඳහා ජල සම්පාදන කටයුතු සිද්ධ කරමින් තියෙනවා. මේ ජනතාව ඇතුළම ජල මූලාශ්‍ර කොට ගත්තේ ජලය උන්ට සම්පාදනය කරගෙන තියෙන්නේ එක්කෝ ජල සම්පාදන මණ්ඩලයේ ජල ව්‍යාපෘති හරහා, එමත්නම් ප්‍රජා ජල ව්‍යාපෘති හරහා, එමත් නැත්නම් පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘති හරහා, එමත් නැත්නම් සමහරට ගම්මානවල ක්‍රියාත්මක වෙන වෙනත් ජල ව්‍යාපෘති තියෙනවා, කුඩා කුඩා ජල ව්‍යාපෘති. එමත් නැත්නම් ඔවුන් පවුල් විදිහට තනිතන ජල මූලාශ්‍ර තමන්ගේ ළිඳ වෙන්න පුළුවන් වෙනත් ජල මූලාශ්‍රයක් ඇලදොලෙන් ජලය ලබාගත්ත විවිධ විදිහට ජලය ලබාගත්ත ජනතාව තමයි මේ අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. සම්පූර්ණ වශයෙන් පවුල් 40945කට පානීය ජලය මේ වෙනකොට සපයමින් ඉන්නවා. ජල සම්පාදන මණ්ඩලය ගත්තහම ජල සම්පාදන මණ්ඩලයේ ඇතරම තිබෙන ජල ව්‍යාපෘති 352කින් දැනට ගැටලු ඇතිලා තියෙන්නේ ජල ව්‍යාපෘති ස්කීම් දෙකක පමණයි. මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, මැදගම, මඩුල්ල, මොනරාගල කියන ප්‍රදේශවල තමයි මේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය සපයන කටයුතු වලට යම් බාධාවක් වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මඩගලපුර දිස්ත්‍රික්කය ගත්තහම කතානායකතුමනි, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වෙන උන්නච්චි ජලාශය වවුන්ති වූ ජල පිරිපාදු මධ්‍යස්ථානය හරහා තමයි ජලය සම්පාදනය කරන්නේ. මේ ජල උන්නච්චි ජල මේ ජලාශය ජල මට්ටම අඩු වීම නිසා ඒ ප්‍රදේශවලට දළ වශයෙන් පවුල් 75,000කට විතර පෑ 24ක් ජලය සපයන එක පෑ 4කින් අඩු කරලා පෑ 20කට සීමා කරලා තියෙනවා ජල සැපයුම. නමුත් උණිචිතිල ජල ප්‍රමාණය වර්මාග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරපුවාම සැප්තැම්බර් මාසයේ අවසානයේ වැස්ස වැටෙනකම් කලමනාකරණය කරගන්න පුළුවන් කියන එක තමයි තහවුරු තිබෙන්නේ. කෙසේ වෙතත් උන්නිච්චේ ජල සැපයීම යම් විදිහකින් අපි අපේක්ෂා නොකරන මට්ටමින් බාධාවක් සිද්ධ වුණොත් ඒ සඳහා වෙච්ච ලිං ජල මූලාශ්‍රික විදිහට ජලය ලබා ගන්න පුළුවන් ලිං තුනක් ලෙස කරමින් පවතිනවා විකල්පයක් විදිහට. කොමර ජල සම්පාදන මණ්ඩලය ගත්තාම ජල මූලාශ්‍ර කීපයක් පොදු වශයෙන් පාවිච්චි කරනවා. දළ වශයෙන් ජල සම්පාදන මණ්ඩලයෙන් දිනකට ඝන මීටර 130ක් පිරිපාදු කිරීම සඳහා පාවිච්චි කරනවා. ඒකෙන් භූගත ජලය ජල මූලාශ්‍ර 59කින් ගන්නවා දිවයින පුරා, දළ වශයෙන් ඝන මීටර 77000ක් විතර. මේ භූගත ජල මූලාශ්‍ර තමයි යම් මට්ටමකට තර්ජන ඉලක්ක වෙලා තියෙන්නේ. ඒ වගේම ජලාශ වලින් ජලය ලබා ගන්නවා ජල මූලාශ්‍ර 59කින් දිනකට දළ වශයෙන් ඝන මීටර 712000ක් විතර. ගංගා, ඇලදොල සහ වෙනත් ජල මූලාශ්‍ර වලින් දළ වශයෙන් ඝන මීටර 122ක් විතර දවසකට ලබා ගන්නවා. මුහුදු ජලයෙන් ජලය ලබාගෙන පිරිපාදු කරන ප්‍රධාන ව්‍යාපෘති තුනක් තියෙනවා ජල සම්පාදන මණ්ඩලයේ යටතේ. මේ මූලාශ්‍ර සැලකුවාම දැනට ගැටලුවක් ඇතිලා තියෙන මේ භූගත ජල මූලාශ්‍ර සහ විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ සහ මං ඉස්සලා කිව්වා වගේ මඩකලපුවේ උන්නිච්චේ වැවේ ඒ ජලාශයෙන් තමයි තියෙන්නේ. අනිත් ජල මූලාශ්‍ර වලට දැනට ගැටලුවක් නැහැ. මේ ජලාශ ගත්තාම වර්මාග දෙපාර්තමේන්තුව සහ මාවැලි අධිකාරිය යටතේ පාලනය වෙන ජලාශ තියෙන්නේ. වර්මාග දෙපාර්තමේන්තුව අද දිනේ ප්‍රකාශයට පත් කරා ඔවුන්ගේ තිබෙන ප්‍රධාන ජලාශවල ජල මට්ටම 134ක මට්ටමක පවතිනවා කියලා. මේ වෙනකොට කෘෂිකර්මාන්තය සඳහා ජලය නිකුත් කරන එක අවසන් වෙලා තියෙනවා. ඒ නිසා මේ තියෙන ජල ධාරිතාවන් සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකන් පානීය ජලය කටයුතු සඳහා පවත්වගෙන යන්න කළමනාකරණය කරන්න ප්‍රමාණවත් කියන එක තමයි වර්මාග දෙපාර්තමේන්තුවෙන් අපිට සාකච්ඡා කරපුවාම මේ දත්ත සහිතව පෙන්වා දෙන්නේ. ඒ වගේම මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෙන ජලාශ පද්ධතියේ ඉහළ සිට පහළ දක්වා වෙන ජලාශ පද්ධතියේ දළ වශයෙන් 50%කට වැඩි ජල ධාරිතාවක් කර දෙනවා. ඒ නිසා මේ ජලාශ වලින් ජලය ලබාගෙන පිරිපාදු කිරීමට දැනට බාධාවක් ඇති වෙලා නැහැ. ගැටලුවක් ඇති නොවේයි අපි හිතනවා. විශේෂම අම්පාර දිස්ත්‍රික්ක ගත්තාම අම්පාර දිස්ත්‍රික්කේ ජලය සපයන්නේ සේනාක සමුද්‍රයෙන් ජලය අරගෙන. මේ වෙනකොට 125%කට ආසන්න සංඛ්‍යාවකට ජලය මට්ටම අඩු වෙලා තියෙනවා. නමුත් කෘෂිකර්මාන්ත කටයුතු සඳහා ජලය නිකුත් කරන්නේ නැති නිසා සැප්තැම්බර් මාස අවසානයේ වැස්ස වැටලා ජලය ලැබෙනකන් ඒ ජලාශයෙන් ජල මට්ටම ඒ ජල ධාරිතාව ප්‍රමාණවත් වෙයි කියලා තමයි සලකන්නේ. ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා. ඊට පස්සේ ගංගාවලින් ජලය ලබා ගන්න ප්‍රධාන වශයෙන් මේ බස්නාහිර පළාත ගත්තාම කළුගඟ සහ කැළණි ගඟ තමයි ජල මූලාශ්‍රය. නමුත් පහුගිය දවස්වල මේ ගංගා තුරණේ වලට ඇදහිච්ච වර්ෂාපතන නිසා මේ ගංගාවල ජල ධාරිතාවේ අඩු වීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා බස්නාහිර පළාතට ජල සම්පාදන මණ්ඩලයේ 113ක් පාරිභෝගිකයන් බස්නාහිර පළාතේ ඒ පාරිභෝගිකයන්ට ජල සපයීම සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් මේ වෙනකොට එළවලා නැහැ. ඒ නිසා සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකන් නැවත වැස්ස වැටෙනකන් කළුගඟ කැළණි ගඟ ජල ලබා ගන්න විශේෂම බස්නාහිර පළාතට ජල සපයීමට බාධාවක් ඇති නොවේතයි තමයි හිතන්නේ. ගැටලුවක් ඇති වෙන එකක් නැහැ මේ ජල ධාරිතාවත් එක්ක. ඒ වගේම තමයි ප්‍රජා ජල ව්‍යාපෘති හරහා ජල සම්පාදනය කරන ඒව සම්බන්ධයෙන් ගත්තාම කතා නැතුමනේ ලංකාව පුරා මේ ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා ජල මූලාශ්‍ර 5464ක් පාවිච්චි කරනවා කියන තමයි අපිට සංඛ්‍යා දත්ත තිබෙන්නේ. ඒ අතරින් ජල මූලාශ්‍ර 1897ක් තර්ජන ලක් වෙලා තියෙනවා. සමහර ඒවා හින්දි ගිහිල්ලා සමහර ඒවා හින්දි යා හැකි කියලා අපි පුරෝකතන කළ තියෙනවා. මේ ජල මූලාශ්‍ර කියන්නේ සමහරට ලිං වෙන්න පුළුවන්, නලලිං වෙන්න පුළුවන්, කුඩා වැව් වෙන්න පුළුවන්, කුඩා ඇලවල් වෙන්න පුළුවන්, වෙන දිය පහරවල් වගේ පොඩි පොඩි ජල මූලාශ්‍ර වලින් තමයි මේ පවුල් සමහර 100කට 150කට ජල සම්පාදනය කරන කුඩා ජල ව්‍යාපෘති මේවා. ඉතින් ඒ සිඳී කියපු ජල මූලාශ්‍ර සඳහා ඒ වලින් අපහසුතාවයට පත් ජනතාව සඳහා තමයි මම ඉස්සලා කිව්වා වගේ මේ පවුල් 40,000 ගාන වාර්තා වෙන්නේ ඔවුන්. ඔවුන්ට ජල සම්පාදන කටයුතු දැන් තමයි ආරම්භ කළ තියෙනවා. මේ කටයුතු ඇත්තටම ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරහා තමයි සිද්ධ වෙන්නේ. ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ආපදා කළමනාකරණ යාන්ත්‍රණය තිබෙනවා. එෙහිදී තමයි ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්නවා, ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා හෝතුමිය ඉන්නවා, ඒ වගේම වෙනත් නිලධාරීන් ඉන්නවා. ප්‍රාදේශීය වශයෙන් තමයි සමාලෝචනය කරන්නේ මොන ගාමිලදාරි වසම්වල මොන ගම්වලටද ජල සැපයුම් බාධා වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ප්‍රාදේශීය වශයෙන් උත්තර හොයාගන්න එක තමයි මේක හොඳම යාන්ත්‍රණය. ඒ සඳහා තමයි ආපදා කළමනාකරණ යාන්ත්‍රණය පිහිටලා තියෙන්නේ. එතනින් තමයි උත්තර හොයන්නේ මොකද්ද කළ යුත්තේ කියලා. කෙසේ වෙතත් ජල සම්පාදන අමාත්‍යරය විදිහට මට වකීමක් තියෙන නිසා මම මේ දිස්ත්‍රික්ක 8 වඩාත්ම තර්ජනයට ලක් වෙලා තියෙන මොනරාගල සහ මඩකලපුගේ කියන දිස්ත්‍රික්ක දෙකටම මම සහභාගී වුණා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, ඒ කියන්නේ මේකට අදාළ නිලධාරීන්, දිසාපතිතුමා, ජල සම්පාදන මණ්ඩලය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් ඇතුළු ප්‍රාදේශ සභාපතිරු දිස්ත්‍රික්ක දෙකේම එකතු කරගෙන තිබෙන මේ යාන්ත්‍රණය කොහොමද වැඩකටයුතු සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් සමාලෝචනය කළා සාකච්ඡා කළා අපිට වැඩි මනක් විදියට ගත හැකි ක්‍රියාමාර්ග අඳුරගෙන ඒ අවශ්‍ය කටයුතු වලට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා ඒ වගේම විශේෂ මඩකලපු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ මීටින් විතරක් නෙවෙයි උන්නිච්චි ප්‍රදේශයටත් මම ගියා එහි ජනතාවත් හම්බුණා ඉලපිටිචේනේ ප්‍රදේශයටත් මම ගියා එහි ජනතාවත් හම්බුණා ඒ වගේම වාකරේ අපි කායන්කන ප්‍රදේශයට ගියා මේ ජනතාවත් හම්බුණා ඔවුන්ගේ කොහොමද කටයුතු වෙලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් සමහර ප්‍රජාජල ව්‍යාපෘති බැඳ ඒ ව්‍යාපෘතිල තත්ත්වය සහ ඒවා තර්ජන ලක් වෙලා තියෙනවා ඒවා පෞද්ගලිකව හොයා බලන්න මට මම සහභාගී වුණා ඒ අනුව තමයි අපි සමහර අඳුර ගත්තේ ඒවා අර අපි පිළිහිදලා තියෙන එල් නිනෝ තත්ත්වයේ බලපෑම අවම කිරීම සඳහා පිළිහිදලා තියෙන අමාත්‍ය අනුකමිටුවට අපි වාර්තා කරේ ප්‍රායෝගිකව සිද්ධ වෙන බිම සිද්ධ වෙන ඒවා සමහර ඒවා පහසුකම් සැපයීම සඳහා අපිට ක්‍රියාමාර්ග ගත යුතුයි අපි වෙනස් කරන්න ඕන මොනවද කියලා. ඒ අනුව තමයි අපි චක්‍රලේක වෙනස් කරලා තියෙන්නේ. ඉස්සලා තිබුණේ කතානායකතුමනේ එක පුද්ගලයෙකුට දවසකට ලීටර් 6යි පරිසමතුමා කිව්වා ලීටර් 6ක් දෙන්න තමයි චක්‍රල තිබුණේ අපි වෙනස් කරලා තියෙනවා. දැන් පානීය ජලය ලීටර් 15ක් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. වෙනත් අවශ්‍යතා සඳහා ජලය ලබා දීම සඳහා අපි චක්‍රලේක වෙනස් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ජල සැපයුම් ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රාදේශීය සභා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන බෞසුකුත්මය සඳහා පාවිච්චි කරනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙන බෞසුකුත්මය සඳහා පාවිච්චි කරනවා ජල සම්පාදන මණ්ඩලයේ තියෙන බෞසුකුත් පාවිච්චි කරනවා ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාව යටතේ තියෙන බෞසුකුත්මය සඳහා පාවිච්චි කරනවා බොහෝ විට පාවිච්චි වෙන ප්‍රාදේශ සභා නමුත් අපි දන්නවා ප්‍රාදේශ සභා ක්‍රියාත්මක වෙන්නේ පළාත් සභා යටතේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය මුදල් ලැබෙන්නේ ප්‍රාදේශීය ලේකම්ට ප්‍රාදේශ සභා බොහෝ ඒවා තියෙනවා පරිගෙවා ගන්නවත් විදිහක් නැතුව ඉන්නේ ඒ නිසා මේ ආපදා වෙලාවේ ඔවුන්ට ජල සම්පාදන කටයුතු කරන්න ගියාම මුදල් නැහැ. තියෙන ට්‍රැක්ටර් වෙන්න පුළුවන්, බවුසර වෙන්න පුළුවන්, වෙනත් රථ පාවිච්චි කරද්දී ඉන්ධන සඳහා යන වියදම් සමහරට රියදුරන් අමතර වශයෙන් බඳව ගන්න වෙනවා. රියදුර සඳහා අතිකාල දීම නැදෙන්න වෙනවා. මේ බවුසරවල විවිධ රෙපෑස් වෙනවා, ඒවා සම්පූර්ණ කරගන්න ඕනේ. එවැනි කටයුතු සඳහා කොහොමද ආපදා කළමනාකරණ අංශය හරහා ආපදා සංසේව මධ්‍යස්ථානය හරහා යොමු කරන මුදල් ප්‍රාදේශ සභාවට ලබා දෙන්න කියන කාරණාව අපි කතා කරා. මොනකාකරදී මම ගියපු රැස්වීමට අපේ ගරු ආණ්ඩුකාරතුමත් ඌබලත් ආණ්ඩුකාරතුමත් සම්බන්ධ වුණා. එතුමත් පළාත් සභාව හරහා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුරුදු වුණා. ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා මේ චක්‍රලේක වෙනස් කරලා ප්‍රාදේශ සභාව සඳහා මේ යන වියදම් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කොහොමද ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි අපි දන්නවා දැන් සමහර විට සමහර ගම්මානවල ස්වේච්ඡා සංවිධාන තියෙනවා. ඒ සංවිධාන ගමට අවශ්‍ය ජලය සම්පාදනය කරන්න ඔවුන් පෙරට එන්න පුළුවන්. නමුත් ඔවුන්ට වියදම් ලබා දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් මේ චක්‍රලේක නැහැ. අපි යෝජනා කරලා තියෙනවා ඒ කටයුතු සිද්ධ වෙමින් තියෙනවා මේ චක්‍රලේක වෙනස් කරලා ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්න. මේ රාජ්‍ය පද්ධතියටම ප්‍රාදේශ සභා යාන්ත්‍රණයට ප්‍රාදේශ ලේකම් යාන්ත්‍රණයටම පමණක් මේ ජල සම්පාදන කටයුතු කරන්න බෑ. ඒ නිසා ස්වේච්ඡා සංවිධාන පෞද්ගලික සමහර දානපති ඉන්න ඔවුන්ගේ දායකත්වයත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙනස්කම් කරන්න අපි කටයුතු කරමින් තියෙනවා. දීර්ඝකාලීන වශයෙන් බැලුවම කතානායකතුමනි අපි දන්නවා දැන් මේ එල් නිනෝ තත්ත්වය පුරෝකථනය කරලා තිනවා මේ වියලි කාලගුණය බොහෝ විට සැප්තැම්බර් මේ මාසේ අවසානට 5යි ඒ කියන්නේ තව සති දෙකකින් වැස ඇද වැටේ කියන එක තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය. නමුත් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වැහැලා බොහෝ විට ජනවාරි මාසෙත් යම් වැස ප්‍රමාණයක් ලැබෙයි. පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මාස තුන සාමාන්‍ය වියලි කාලගුණයක් අපේ රටේ තියෙන්නේ. නමුත් 2027 මේ මාස තුන අපි අපේක්ෂා නොකරන මට්ටමේ වියලි කාලගුණයක් අත්විඳින්න වෙයි කියලා තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් අපි අත්විඳින්න තියෙන ජල ගැටලුව මේ ජල සම්පාදනයේ ගැටලුව අපිට නැවත පෙබරවාරි මාර්තු අප්‍රේල් පැන නගින්න නියමිතයි. ඒ නිසා ඇත්තටම අපි මේ ගන්න ක්‍රියාමාර්ග මේ වෙටාවට උත්තරයක් වගේම 2027 පෙබරවාරි මාර්තු අප්‍රේල් වල එළඹෙන්නට නියමිත අත්විඳින්න නියමිත වියලි කාලගුණයේදී ඒ සඳහා ගන්න සමහර පූර්ව ක්‍රියාමාර්ග උදාහරණයක් විදිහට අපි දැනටම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අත්තරල දාලා තියෙන නල්ලෙන් තියෙනවා. මේ නල්ලෙන් කාලෙකින් පාවිච්චි කළේ නැහැ. නමුත් ජල මූලාශ්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ජල සම්පාදන මණ්ඩලයේ භූගත ජල අංශය පාවිච්චි කරලා මේ නල්ලෙන් පිළිසකර කරන වැඩසටහනක් අපි ආරම්භ කරා. මේකට මොනරාගල දිස්ත්‍රික්කයේ නල්ලෙන් 57ක් අපි පිළිසකර කරලා ජල මූලාශ්‍රයක් විදිහට නැවත පාවිච්චියට ගන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ සහ තව මඩකලපු දිස්ත්‍රික්කයේ සහ තවත් දිස්ත්‍රික්කවල මෙහිම අපි සැලසුම් කළා තියෙනවා නල්ලින් ප්‍රතිසංස්කරණය කරන්න. මේ සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට මේ සති දෙකේදී මේව පාවිච්චි ගන්න බැරි වුණත් මේ පිළිසකර කරන ක්‍රියාමාර්ග මේ පිළිසකර කරන වැඩකටයුත්ත අපිට ප්‍රයෝජනවත් වෙන්නේ 2027 පෙබ්‍රවාරි මාර්තු අප්‍රේල් කියන මාස තුනේදී. ඒ වගේම තමයි භූගත ජලාංශයේ ශක්තිමත් කිරීම සඳහා වාහන යන්ත්‍රය සහ අනෙකුත් අමතර උපාංග ගෙන්වා ගැනීම සඳහා අපි දැන් කටයුතු කරලා තියෙනවා. මේ විදිහට අපි මේ වෙලාවේ උත්තරයක් මධ්‍යකාලීන සහ දිග්ගාලීන පිළිතුර සහිතව තමයි මේ කටයුතු සඳහා සම්මාද වෙමින් තියෙන්නේ, කටයුතු කරමින් තියෙන්නේ. අපි දන්නවා පවුල් 40,000 ගණන් කියන්නේ සුළුපටු නෑ, ඔවුන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට ජන ජීවිතය කඩා නොවැටෙන්න අපි ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. තවදුරටත් තිබෙන ගැටලු අඳුනාගෙන ඒවා වෙනස් කිරීම සඳහා කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. මේක තමයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ කතානායකතුමනි. කෙසේතත් අපේ අමාත්‍ය අනුකමිටුව අපි නිරන්තරයෙන් රැස් වෙලා මේ තියෙන ගැටලු අඳුරගෙන ඉදිරියේදී ජනතාවට සහන සැපීම සඳහා කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා ගරු මොකද්ද ගරු දයතුරු
දැන් පුළුවන්
ගරුමන්ත්‍රී ඔබතුමාගේ වරප්‍රද ප්‍රශ්නේ අධ්‍යයනයෙන් පස්සේ ඔබතුමාට ලැබෙන සරසන්නම් පිළිතුරු ඒ සම්බන්ධයෙන් ඔබතුමාට ලැබෙන සරසන්නම් ප්‍රධාන වැඩ කටයුතු ආරම්භදී යෝජනා ඔබතුමා පොයින්ට් කියන්නේ විදිහට ගරුමන්ත්‍රීතුමා
ඔබතුමාට මෙහෙමයි ගරු කතානායකතුමා
අධ්‍යයනයෙන් පස්සේ
ඔබතුමාට ඉන්නකො දැන් මම මේ වගේ වරප්‍රද ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා
අධ්‍යයනයෙන් පස්සේ ලබා දීපු කටයුතු කරන්න ගරුමන්ත්‍රීතුමා මේ කරුණ ප්‍රධාන වැඩකෘතු ආරම්භයේදී පාර්ලිමේන්තු සභානායකතුමා ඔබතුමා පොයින්ට් බෝඩ් එක තමයි දැන් ඔබතුමා කිව්වේ. මම ඔබතුමාට අද උදේ පිටු හතරකින් ලියුමක් හම්බුණා. අධ්‍යයනයෙන් පස්සේ ඔබතුමා ලබා දෙන්න. ගරු මන්ත්‍රීතුමා ඔබේ පොයින්ට් එක නෙවෙයි. ගරු මන්ත්‍රීතුමා 146 යටතේ මගේ විද්‍යාවනද ගරු මන්ත්‍රීතුමා 116 146 මම ඔබතුමාට කියන්නේ. ගරු සභානායකතුමා ඔබතුමා ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රධාන වැඩකටද අධ්‍යයනයකින් පස්සේ ඔබතුමාට දැනුම් දෙන්න. උදේන බාර දුන්නේ අධ්‍යයනයකින් පස්සේ ඔබතුමාට දෙන්නම් වරස්තාව ප්‍රශ්නයක් ඇත්තේ නගන්න පුළුවන් ද බැරිද කියලා. ගරු සභානායකතුමා ඔබතුමාට පුළුවන් ප්‍රධාන වැඩ කටයුතු යෝජනා ඉදිරිපත් කරන්න. ගරු මන්ත්‍රීතුමා ඒ තමයි ඔබතුමාට මම එක කිව්වේ ගැන කියලා තමයි කිව්වේ. ගරු සභානායකතුමා
දිට්ඨා සිලිකුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්වාධ්‍යනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන මම මේක ඉදිරිපත් කරනකන් ඉන්න යෝජනා ඉදිරිපත් කරන දෙන්න නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දිට්ඨා සුලිකුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2026 ජනවාරි 21 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාව මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දිය ඇති කාල සීමාව 2026 දෙසැම්බර් 19 දින දක්වා දීර්ඝ කල යුතුය.
සභාව එකඟද?
අයි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ වරප්‍රද ප්‍රශ්නේ අධ්‍යයනයකින් පස්සේ ලබා දීමට කටයුතු කරන්න. ප්‍රධාන වැඩ කටයුතු අද දින ගරු මන්ත්‍රීතුමාට දැන් පැහැදිලිම කියවන ඔබතුමා මේ සභාවට බාධා කරොත් මම ඔබතුමාව එළියට දානවා. මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා එහෙම බෑ. ගරු මන්ත්‍රීතුමා නෑ.